අයිබන්දුවපතේ අදත් මම ඔයාලත් එක්ක එකතු වෙලා සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත රුහුණු ගුවන් විදුලියේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. මම මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉතිහාස ආචාර්ය ගුණේන්ද්‍රගේ හේවගෙස. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වසර 7 වැනි පාඩම් ඒකකයට අදාළව ඇති වීරි කලාපේ පැරණි නගර පිරිහීම හා නවරාජධානී බිහිවීම කියන පාඩම තුළ අන්තර්ගත පළමුවන නාගරීකරණය කියන කොටස. එතකොට පුතේ අපි මුලින්ම මෙන්න මේ විදියට අපි ආරම්භ කරවතින් ක්‍රිස්තුපූර්ව 450 පමණ වෙනකොට මෙරට සමාජය තුළ සමාජ ස්ථරායනය යම්තාක් දුරට සම්පූර්ණ වෙලා තිබුණ. එතකොට මෙන්න සමාජ ස්ථරායනය එකෙන් සමාජය අපි දන්න මෙට කලින් කොටසද අපි සාකච්ඡා කරා දුප්පත් පොහොසත් බේදය ඇති වුණා. එතෙන්දි සමාජ ස්ථරායනය යම්තාක් දුරට සම්පූර්ණ වෙලා තිබිට තියෙනවා ක්‍රිස්තුපූර්ව 450 පමණ වෙද්දි. එතනින් පස්සේ මේ කාලය වෙනකොට වියලි කලාපයේ නිෂ්පාදන අතිරික්තයට දැන් අතිරික්තය කියන්නේ මොකක්ද කියන කාරණය අපි මීට කලින් කොටසදී සාකච්ඡා කරලා තියෙන්නේ. මේ නිෂ්පාදන අතිරික්තයට හිමිකම් කියන විශාල ප්‍රභූන් පිරිසක් ව්‍යාප්ත වෙලා, ඒ කියන්නේ වියලි කලාපයේ ව්‍යාප්ත වෙලා සිටිය කියන කාරණය සෙල්ලිපිවල සඳහන් වෙනවා. එතකොට අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ වියරි කලාපයේ තමයි කුෂිකාර්මික කටයුතු විශාල වශයෙන් සිද්ධ වුණේ. ඒකට හේතුත් ඔයාලා මේ වෙද්දි දන්නව. මොකද ඒ ප්‍රදේශය තුල තමයි සරුසාර පසක් ඒ වගේම තැනිතලා භූමියක් තිබීම තමයි මෙතෙන්දී පදනම් වෙන්නේ. එතකොට ඔන්න නිෂ්පාදන අතිරික්තයකට හිමිකම් කියන විශාල ප්‍රභූන් පිරිසක් ඒ කාලේ සමාජය තුල ජීවත් වුණා කියන කාරණය සෙල්ලිපිවල සඳහන් වෙනවා. දැන් මෙතෙන් ප්‍රභූන් කියන්නේ කවුද කියන කාරණය ඔයාලට යම්කිසි අවබෝධයක් තියෙනවා. බලන්න එතනින් පස්සේ පරුමකවරුන් මේ වෙද්දි ඔයාලා ඉගෙන ගත්ත කාරණය. පරුමකවරුන් නමින් හැඳින්වු මේ ප්‍රභූන් විශාල සංඛ්‍යාවක් මේ ප්‍රදේශයේ හිටියා. එතකොට මේ පවුල් ලෙස සංවිධානය වෙ සිටි මොවුන් තමන්ගේ පවුලේ කීර්තිය ඒ වගේම අභිමානය පවත්වගෙන යාම සඳහා එක එක විධික්‍රම නැත්නම් උපාය මාර්ගයන් භාවිතා කරා. එතෙන්දි තමන්ගේ හැකියාව බලමහිමය පෙන්වීම සඳහා විදේශවලින් ගෙන්නු මෙරට නෙවි පුතේ විදේශවලින් ගෙන්නපු භාණ්ඩ පරිහරණය කිරීමක් දකින්න තිබුණා. එතකොට ප්‍රභූන් පිරිසක් සිටිය වියලි කලාපයේ පුරා ව්‍යාප්ත වෙලා එතකොට මේ ප්‍රභූන් තමන්ගේ පවුල් පසුබිම අපි සුකෝභෝගී ජීවිත ගත කරනවා අපි ඔයාලට වඩා උඩින් ඉන්නවා කියන කාරණයක් එක්ක සමාජයේ වරප්‍රසාද සහිත පිරිසක් විදියට ඔවුන් ජීවත් වෙද්දී ඔවුන් කල්පනා කරා මෙරට නිෂ්පාදනය කරන දේවල් නෙවි විදේශවල නිර්මාණය කරන දේවල් ඒ විදේශයන් වලින් ගෙන්නපු දේවල් පරිහරණය කිරීමක් මෙරට සමාජය තුළින් දකින්න ලැබුණා. එතකොට ඒකට උදාහරණ විදියට අනුරාධපුරයෙන් හා තිස්ස මහාරාමයෙන් පුරාවිද්‍යාත්මක කැණීම්වලදී හමු වෙලා තියෙනවා මැටි බබළු. එතකොට මෙන්න අපිට උදාහරණ විදියට දක්වන්න පුළුවන් මෙරට පරුමකයින් තමන්ට ඉතාමත්ම සුකෝභෝගී ජීවිත ගත කරා කියන කාරණේ විදේශවලින් ගෙන්නපු භාණ්ඩ පරිහරණය කරා කියන කාරණේට උදාහරණ විදියට අපිට දෙන්න පුළුවන් අනුරාධපුරයෙන් හා තිස්ස මහාරාමයෙන් හමු වෙලා තියෙන මැටි බබළු. එතනින් පස්සේ මේ දේ සිදුවෙන්නේ නැත්තේ නිකං කාර්යයක ප්‍රතිඵලයක් විදියට නෙවෙයි. මේක සිදුවෙන්නේ නැත්තේ විදේශ වෙළඳාමේ ප්‍රතිඵලයක් විදියට. එතකොට විදේශ වෙළඳාම අතීත සමාජයේ තිබුණ කියන කාරණේ මේ තුලින් අපිට තේරුම් ගන්න පුළුවන්. එතෙන්දී මෙන්න මේ කියන ප්‍රභූන් නැත්නම් පරුමකවරුන් විදේශයන් වලින් ගෙන්වන ලද භාණ්ඩ පරිහරණය කරා කියන කාරණේ. ඊට පස්සේ අපි අවධානය යොමු කරනවා ඉන්දියන් සාගරයේ ඒ කාලය තුල ක්‍රියාත්මක වෙමින් පැවතිච්ච අන්තර්ජාතික වෙළඳ කටයුතු. ඉන්දියන් සාගරයේ ඒ කාලවකවානුවලදී ක්‍රියාත්මක වෙච්ච අන්තර්ජාතික වෙළඳ කටයුතු. ඒ කියන වෙළඳ කටයුතු සක්‍රීය ලෙස පැවතුනා. ඒවට සක්‍රීය ලෙස සම්බන්ධ වීම තුළින් රට තුළට විශාල විදියට විදේශ විනිමය ගලාගෙන ආව, නැත්තම් මුදල් ගලාගෙන ආව. එතකොට ඉන්දියන් සාගරයේ සක්‍රීය වෙලා තිබිච්ච අන්තර්ජාතික වෙළඳාම කියන කාරණය ඔයාලා දන්නව. මේ වෙළඳාම මත තමයි අතීත සමාජයේ ගොඩක් දේවල් ඔය විදේශික යුරෝපා ජාති ලංකාවට පැමිණෙන්නේ, ආසියාවට පැමිණෙන්නේ වෙළඳාමත් පදනම් කරගෙන. එතකොට මෙන්න මේ සමාජය තුළ මේ අතිරික්ත හිමියන් නැත්තම් අර නිෂ්පාදන හිමිකාරිත්වයේ ඉහළින් හිටිය පිරිස, අතිරික්ත හිමි කරගෙන හිටිය පිරිස විදේශ වෙළඳාම තුලිනුත් ලාභ ලැබීම සිද්ධ කරා. ඊට පස්සේ නිෂ්පාදන අතිරික්ත හිමිකරුවන් වෙච්ච බහුතරය නෙවිපුතේ සුළුතරය, ඔවුන් මොකද්ද කරපුතේ? තමන්ගේ ජීවිත සුඛෝභෝගී ලෙස නැත්තම් ඉතාමත්ම සැප පහසු ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පදනම මේ තුලින් සපයා ගනු ලැබුවා. එතනින් පස්සේ අපි ඉහතින් දැක්වූ ආකාරයට රට තුලට ගලාගෙන ආපු ආදායම පරිපාලනය කිරීමට අවශ්‍ය වුණා. ඒ කියන්නේ මේ ආපු මුදල් පරිපාලනය කිරීමේ අවශ්‍යතාවයෙන් පැන නැගුණා. එතෙන්දි තමයි මේ පාලන යාන්ත්‍රණයක අවශ්‍යතාවය ඇති වෙන්නේ. බලන්න පුතේ, මේ කියන කාර්යයන් ටික ක්‍රමානුකූලව පියවරෙන් පියවරට තමයි සිදුවීම සිද්ධ වෙන්නේ. එතෙන්දී ආදරණීය දුවේ පුතේ, අපි හැමතිස්සෙම ඔයාලට සරල කර්ම කාරණා ටිකක් ඔස්සේ මේ කියන පාඩම් එකකය අවබෝධ කරගන්න පුළුවන්. මොකද මේ කියන්නේ සරල කර්ම කාරණා ටිකක්. ඒක නිසා අවබෝධ කරගන්න පියවරෙන් පියවරට මෙන්න මේ විදියට තමයි මේ කියන දේවල් ටික ළඟා වෙන්නේ කියන කාරණේ. දැන් අන්තර්ජාතික වෙළඳාම දියුණු වීම, ඒක තුලින් විශාල මුදලක් ලංකාව තුළට නැත්නම් රට අභ්‍යන්තරයට පැමිණීම, ඒකත් එක්ක ඒ දේවල් පරිපාලනය කිරීමේ අවශ්‍යතාවය, ඒක මත පදනම් වෙලා පාලන තන්ත්‍රයක නැත්නම් පාලන යාන්ත්‍රණයක අවශ්‍යතාවය ඇතිවීම, මෙන්න මේ වගේ දේවල් ටික. දැන් මේ වගේ අතිරික්ත හිමිකම පදනම් කරගෙන සමාජයේ ප්‍රභූත්වය හිමි පිරිස මැනවින් සැලසුම් කරන ලද ජනාවාසයකට ගොනු වුණා. බලන්න පුතේ, කාරණය අතිරික්ත හිමිකම නිසා සමාජයේ ප්‍රභූත්වය හිමි ඒ පිරිස මැනවින් සැලසුම් කරන ලද ජනාවාසයකට ගොනු වීම සිද්ධ වෙනවා. එතෙන්දි අපි ආයිත් යනවා මෙන්න මේ නගරයක තියෙන පහසුකම්. මොනවද නගරයක දක්නට ලැබෙන දේවල් මොනවද කියන කාරණය. වීදි තියෙනවා, වෙළඳපළවල් තියෙනවා, ජාතු කර්ම සඳහා අවශ්‍ය ආගමික ගොඩනැගිලි තියෙනවා, සෞන්දර්යාත්මක උද්‍යාන තියෙනවා, ආරක්ෂක ප්‍රාකාර තියෙනවා, ඊට පස්සේ ජලාශ තියෙනවා, උද්‍යාන තියෙනවා. ওই විදියට මෙන්න නගරයක තියෙන ලක්ෂණ. ඔයාලා නගරයක් කියලා කියන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් සමන්විත එකක්. ඔයාලා අපි මම මේ රුහුණු ගුවන් විදුලිය ශ්‍රවණය කරගෙන ඉන්න ඔබ සැම දන්නව නගරයක සහ ගමක තියෙන පහසුකම් සහ ඊට අමතරව මොනවද දියුණු වෙලා තියෙන කියන කරුණු කාරණා ටික. ඒ පිළිබඳව යලි යලි මතක් කිරීම අවශ්‍ය නොවන නිසා ඔයාලා තේරුම් ගන්න ගමක් කියන්නේ මොන වගේ එකක්ද, නගරයක් කියන්නේ මොන වගේ එකක්ද. දැන් මෙන්න මේ සුළුතරය වෙච්ච ප්‍රභූන් මේ කියන නගර තුළට කේන්ද්‍රගත වීම සිද්ධ වෙනවා. මොකද තමන්ගේ සුඛෝභෝගී ජීවිතයට අවශ්‍ය දේවල් ටික ඔවුන් මේක තුළින් ලබා ගැනීම නිසා. ඊට පස්සේ දුවේ පුතේ බලන්න, අනුරාධපුර නගරය නැත්නම් අනුරාධපුරය මේ විදියට සැලසුම් සහගත නිමාවකින් සමන්විත වූ බව ඔයාලා 7-1 සටහන දෙසට අවධානය යොමු කිරීම තුළින් මනාව අවබෝධ කරගන්න පුළුවන්. ඒ පිළිබඳ මහාවංශ විස්තරයක්ද අපිට සනාථ කරනවා. මෙන්න මේ වගේ තමයි නිර්මාණය වෙලා තිබුණේ. මෙන්න අර අපි හිතින් කිව්ව ආකාරයේ ප්‍රාකාර, උද්‍යාන, ගොඩනැගිලි, වෙළඳපළවල්, ඊට පස්සේ ආගමික ගොඩනැගිලි, ඔය කියන දේවල් වලින් සමන්විතව තමයි නිර්මාණය වෙලා තිබුණේ කියන කාරණය 7-1 සටහන දෙසට අවධානය යොමු කරවතින් තේරුම් ගන්න පුළුවන්. බලන්න එතකොට මෙතෙන්දී අනුරාධපුර නගරයේ සැලැස්ම දිහාවට අවධානය යොමු කරවතින් බලන් තියෙන දේවල් ටික ඉසුරුමුණිය තියෙනවා, වෙස්සගිරිය තියෙනවා, ඊට පස්සේ ඔය දකුණු තදාශ්‍රිත ප්‍රදේශයේ තියෙනවා. ඊට පස්සේ බලන්න පුතේ තව මොනවද තියෙන්නේ කියලා. ලංකාරාම, ඊට අමතරව ජේතවන විහාරය, තව බලන්න දක්කින විහාරය, මහා විහාරය, අබේගිරි විහාරය, ඔය වගේ දේවල්, මිරිසවැටි විහාරය, ඔය වගේ දේවල් ටික මේ නගරය තුළ නිර්මාණය කරලා තිබීම දකින්න පුළුවන්. එතෙන්දී අපි දන්නවා මේ වගේ දෙයකට, මේ වගේ සැලසුමකට මේ අනුරපුරේ අනුරාධපුරයක් බවට පත් කරපු පණ්ඩුකාභය රජතුමා විසින් විශාල පරිශ්‍රමයක් ගත්ත කියන කාරණේ ඔයාලා මේ වෙද්දී අවබෝධ කරගෙන ඉන්නේ. එතනින් පස්සේ ඒ සටහනට අවධානය යොමු කිරීමෙන් අනතුරුව අපි යනවා ගොවිතැන් හා සත්ත්ව පාලන කටයුතු, ඒ වගේම කර්මාන්තවල දීර්ඝ කාලයක් නිරත වීමත් එක්ක වසර 1400කට ආසන්න කාලයක් අනුරාධපුරය දිවයිනේ අගනගරයේ ලෙස ක්‍රියාත්මක වුණා කියන කාරණය. එතකොට මේ ගොවිතැන, සත්ත්ව පාලනය, ඊට අමතරව කර්මාන්ත කියන දේවල් වල නිරත වීමත් එක්ක වසර 1400ක් පමණ මේ අපි කතා කරන අනුරාධපුරය දිවයිනේ අගනගරයේ විදියට ක්‍රියාත්මක වුණා. එතනින් එහාට අපි කතා කරොත් මාගම නගරයත් ඒ පළාතේ තිබිච්ච සංස්කෘතික දියුණුව පිළිඹු කරන අවස්ථාවක් විදියට අපිට හඳුන ගන්න තිබුණා. එතනින් පස්සේ අපි අවධානය යොමු කරොත් ක්‍රිස්තු වර්ෂ 6 සියවසෙන් පස්සේ, ක්‍රිස්තු වර්ෂ 6 සියවසෙන් පස්සේ ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක වෙච්ච අන්තර්ජාතික වෙළඳාම අරාබි වෙළඳුන්ගේ අතට පත් වුණා. එතකොට අපි ඒ කාරණේ මතක තියාගන්න ඕනේ. ක්‍රිස්තු වර්ෂ 6 සියවසෙන් පස්සේ තමයි ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක වෙච්ච අන්තර්ජාතික වෙළඳාම අරාබි වෙළඳුන්ගේ අතට පත්වීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඉන්දියානු සාගරය වෙළඳ කටයුතු වලට ඒ වෙනකම් පැවතිච්ච භූගෝලීය අවධානය වෙලා තිබිච්ච ඉන්දියානු සාගරයේ බටහිර කොටසට තවදුරටත් පුළුල් කිරීම සිද්ධ කරලා, ඊට අමතරව අග්නිදිග ආසියාව සහ දකුණු චීනයත් ඈඳා ගැනීම නැත්නම් එකතු කර ගැනීම සිද්ධ කරා. ඊට පස්සේ බලන්න පුතේ ක්‍රිස්තු වර්ෂ 6 සියවසෙන් පස්සේ කාලෙ මොන වගේද? ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 9 සියවසෙන් පසුව ඉන්දියානු සාගරයේ වෙළඳාම ඉන්දියන් සාගරයේ නැගෙනහිර කොටසට කේන්ද්‍රගත වීම සිද්ධ වෙනවා. එතකොට ඔයාලා දන්නවා පැරණි වරායන් මොනවද කියන කාරණය, මාතොට. ඊට පස්සේ අපි දන්න තව මහාතිත්ත, ඊට පස්සේ මහාතිත්ත වරායත් එක්ක සම්බන්ධයි අනුරාධපුරය. එතකොට එතනින් පස්සේ අපි දැන් මේ කතා කරනවා ක්‍රිස්තු වර්ෂ 9 සියවසෙන් පස්සේ කාලයේදී මේ අන්තර්ජාතික වෙළඳාම ඉන්දියන් සාගරයේ නැගෙනහිර කොටසට කේන්ද්‍රගත වීම සිද්ධ වෙනවා. එතෙන්දී මේක ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට හිමි කර ගැනීමට නම් මේ නැගෙනහිර වෙරළේ වරායවල් සක්‍රිය කිරීම, ඒ වගේම ඒ වරායවල් හරහා රට තුළට ඇදී එන ආදායම පාලනය කිරීම, එමගින් පැමිණෙන විවිධාකාර පුද්ගලයින්ගේ රටේ ආරක්ෂාවට ඇතිවිය හැකි තර්ජන වළක්වා ගැනීමට, මෙන්න මේ කියන නැගෙනහිර වෙරළට වඩාත්ම සමීප නගරයක් තෝරා ගැනීමේ අවශ්‍යතාවය අපේ දූරදර්ශී පාලකයන් අවබෝධ කරගත්තා. එතෙන්දී මෙන්න බලනවා පැරණි වරායන්, එයාලා සක්‍රිය වෙලා තියෙන ඉන්දියන් සාගරයේ සක්‍රිය වෙමින් පැවතිච්ච අන්තර්ජාතික වෙළඳාම නැගෙනහිර වෙරළට පැමිණීමත් එක්ක අපේ දූරදර්ශී පාලකයෝ අවබෝධ කරගන්නවා දැන් ඊට කලින් තිබිච්ච ප්‍රදේශයේ නෙවෙයි, දැන් වෙනත් පැත්තකට මේ වෙළඳාම පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒක නිසා අන්නේ වරායවල් පදනම් කරගත්ත ස්ථානයක්, ඒ වරායට සමීප ස්ථානයක් තෝරාගන්න ඕන කියන කාරණය මේ කියන පාලකයෝ, අනාගතය දකින පාලකයෝ අවබෝධ කරගත්තා. එතෙන්දී ඔයාලා දන්නවා ගෝකර්ණ තිත්ත වරාය දිහාවට තමයි අවධානය යොමු වෙන්නේ. එතෙන්දී බලන්න දුවේ පුතේ, අපි දන්නවා චෝල බලයෙන් ලංකාව නිදහස් කරගන්නවා. දැන් පොළොව අනුරාධපුර රාජධානී බිඳ වැටීමත් එක්ක 1070 තමයි පළවෙනි විජයබාහු, නැත්තම් මහා විජයබාහු රජුරෝ පොළොන්නරුව තමන්ගේ පාලන මධ්‍යස්ථානයේ විදියට තෝරගෙන තමන් පාලන කටයුතු මෙහෙවීම සිද්ධ කරන්න. එතෙන්දී තමන් අවධානය යොමු කරනවා ගෝකන්න තිත්ත වරායට තමයි ප්‍රධාන අවධානය දෙන්නේ. මොකද ඒ ගෝකන්න තිත්ත වරායෙන් තමයි ආදායම එන්නේ, විදේශ වෙළඳාම සිද්ධ වෙන්නේ. ඒක නිසා දුරක ඉන්නවට වඩා ගෝකන්න තිත්ත වරායට සමීප පොළොන්නරුව රාජධානිය තමන්ගේ රාජ මධ්‍යස්ථානයේ විදියට මේ පාලකයා විසින් තෝරා ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපි දන්නවා මහා විජයබාහු රජුරෝ භෞමික අඛණ්ඩතාවය පවත්වා ගැනීමේ අරමුණින්, ඒ වගේම විදේශ රාජ්‍යයන් සමග හිතමිත්‍ර සමත්තා, ඒ වගේම අපි ගත්තොත් විවාහ සමත්තා තුළින් තමන්ගේ රාජ්‍යත්වය තහවුරු කරගන්නවා, මේ රජ කෙනෙක් විදියට අනාගතයේදී එල්ලවන අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්නවා. ඒකත් එක්ක ඔයාලා දන්නවා විවාහ සමත්තා ඇති කරගැනීම තුළ කාලිංග වංශික කුමාරිකාවක් විවාහ කරගන්නවා, ඒ වගේම පාණ්ඩ්‍ය වංශයත් එක්ක තමන්ගේ නැගණිය විවාහ කර දීම සිද්ධ කිරීම. එතනින් පස්සේ අපි දන්නවා මේ විජයබාහු රජතුමාගේ පාලන කාලයෙන් පස්සේ පාලනයට එන මහා පරාක්‍රමබාහු රජුරුව, මහා පරාක්‍රමබාහු රජුරුවන්ගේ සමය දිහාවට අපි අවධානය යොමු කරොතින් එතෙන්දී විදේශ සම්බන්ධතා දිහාවට අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි. එතෙන්දී නව අග්නිදිග ආසියාතික වෙළඳ සමත්තා මේ කාලවකවානුවේ ශ්‍රී ලංකාවේ ආගමික සහ ආර්ථික කටයුතු වලට මොන ආකාරයෙන් බලපෑම් කරාද කියන කාරණය තුළ ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. මෙන්න මේ පාලකයෝ අන්තර්ජාතික වශයෙන් සක්‍රීය වෙච්ච වෙළඳාමත් එක්ක තමයි මේ දේවල් ටික සිද්ධ කරේ කියන කාරණය. ඊට පස්සේ මහාවංශයේ සඳහන් කරුණු කාරණා පරිදි පළවෙනි විජයබාහු රජුගෙන් පසුව රජවුණු රජවරු කිහිප දෙනෙක්ම බුරුමේ සහ කාම්බෝජය යන රටවල් සමග සම්බන්ධතා ඇති කරගත්තා, රාජකීය කාන්තාවන් විවාහ කර ගැනීමත් සමග. එතෙන්දී මහාවංශය කියන කාරණයත් එක්ක අවබෝධ කරගන්න මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් පැවැත්වුවා කියන කාරණය. ඊට පස්සේ අපි අවධානය යොමු කරවතින් පොළොන්නරුව රාජධානි සමය විදියට අපි සලකන කාල පරාසය තුළ නිර්මාණය වෙච්ච කලාකෘතිවල, ඒ වගේම අපි ගත්තොතින් එතෙන්දී බුද්ධ ප්‍රතිමා, ඇතැම් වාස්තු විද්‍යාත්මක නිර්මාණවල අග්නිදිග ආසියාතික ලක්ෂණ මැනවින් ඉස්මතු වෙලා පෙනුණා. ඒක තුළ ඔයාලා දන්නවා අපි උදාහරණ විදිහට ගත්තොතින් පොළොන්නරුවේ ගිය වෙලාවක දුවේ පුතේ, ආදරණීය දුවේ පුතේ බලන්න පොළොන්නරුව සත්මහල් ප්‍රාසාදය, ඒ වගේම පොළොන්නරුව ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා දිහාවට අවධානය යොමු කරනකොට මේකේ තියෙන්නේ අග්නිදිග ආසියාතික ලක්ෂණ. එතකොට මේ රටට අනන්‍ය වූ ලක්ෂණ මේක තුල දකින්න නැහැ. මේකේ තියෙන ලක්ෂණ තුලින් අපිට කැපී පේන්නේ අන්න අග්නිදිග ආසියාතික බලපෑම් මේ කියන නිර්මාණවලට බලපෑම් කරා කියන කාරණය. එතකොට පුතේ අද දවසේ මේ විදියට අපි පාඩම සාරාංශ කරවතින් ඔයාලට අවබෝධ වෙන්නේ නැති අද දවසේ අපි කතා කරේ පළමුවන නාගරීකරණය කියන මාතෘකාවට අදාළ කරුණු කාරණා ටික. එතෙන්දී මම සරලව කියනවා ක්‍රිස්තු පූර්ව 450 පමණ වෙනකොට තමයි මෙරට තුළ සමාජ ස්ථරායනයක් නිර්මාණය වීම සිද්ධ වුණේ. එතෙන්දී මේ අතිරික්තය කියන කාරණය මත සමාජයේ ප්‍රබූන් පිරිසක් නිර්මාණය වෙනවා. ඒ ප්‍රබූන් පිරිස තමන්ගේ සුකෝභෝගී ජීවිත ගත කිරීමේ අරමුණින් විදේශ රාජ්‍යයන් සමග සම්බන්ධතා පවත්වනවා. ඒකත් එක්ක අපිට අවබෝධ කරගන්න පුළුවන් ඒකත් එක්ක අපිට අවබෝධ කරගන්න පුළුවන් ඔවුන්ගේ මේ සුඛෝභෝගී ජීවිත වලදී විදේශ වෙළඳාමට යොමු වුණා. ඒ වගේම විදේශයන් වලින් ගෙන වූ භාණ්ඩ පරිහරණය කිරීම තුළින් සමාජයේ අපි උසස් කියන තැන පෙන්වන්න මිනිස්සුන්ට උත්සාහයක නිරත වුණා. ඊට පස්සේ මේ ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මක වෙච්ච අන්තර්ජාතික වෙළඳ කටයුතුත් එක්ක රට තුළට ආපු විශාල විදේශ විනිමය, මේ අතිරික්තේ වෙච්ච සුළුතර පිරිසට තමයි හිමි වුණේ. ඒ අය මේ දේවල් පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවරයන් ගත්තා. එතනින් පස්සේ නගරයක තිබිච්ච ලක්ෂණ ටික මම කතා කරා. ඒ වගේම තමයි අනුරාධපුර නගරයේ සැලසුම් කරපු ආකාරය ගැන අවධානය යොමු කරා. ඒ වගේම මම කතා කරා දැන් අර අන්තර්ජාතික වෙළඳාම වෙනස් වෙච්ච ආකාරයත් පදනම් කරගෙන එතනින් එහාට ගිහින් වල පළවෙනි විජේබාහු රජතුමා විසින් තමන්ගේ රාජ්‍ය පාලන මධ්‍යස්ථානයේ විදියට පොළොන්නරුව තෝරාගෙන ඒ කටයුතු සිදු කිරීමේට අමතරව මම කතා කර මහා පරාක්‍රමබාහු රජතුමා විසින් තමන්ගේ පාලන කටයුතු වලදී අග්නිදිග ආසියාතික වෙළඳ සම්මතා පවත්වලා තියෙනවා කියන කාරණය. මේ කියන කරුණු කාරණා ටිකත් එක්ක අද දවසට නියමිත වෙලා තිබුණු කාල වේලාව අවසන් වෙච්ච නිසා නැවතත් දවසක මේ වගේම වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු ඇතුව සමුගන්නමා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉතිහාසය ආචාර්ය ගුණේන්ද්‍ර කේහේවගේ සියලුම දෙනාට ආයුබෝවන්.